ඊළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසනෙට.
උලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම සතුටු වෙනවා අද හරියටම අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච අන්තවාදී ප්‍රහාරය තුලින් බැටකාල මාසයක් තුල කවුරුවත් හිතුවේ නැහැ මේ පාර්ලිමේන්තුව තුල අපට කතා කරන්න ලැබෙයි කියලා. නමුත් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම ආණ්ඩුවට චෝදනා කරන අයට කියනවා, මාසයක් තුල ඒතරම් දැවැන්ත රස්තවාදී උවදුරක් සම්පූර්ණයෙන්ම නතර කළා. අද සියලු දෛනික කටයුතු ඉතාමත් සාර්ථකව ඉටු කරන්නට පුළුවන් අවස්ථාවක් උදා කර දෙන්න ආණ්ඩුව හැටියට අපි කටයුතු කරා. විමල් වීරවංශ ඇත්තුමා, ඒ වගේම කතා කරපු බොහෝ මන්ත්‍රීවරුන් කිව්වා මේක ඇමති මණ්ඩලය, එහෙම නැත්නම් මේක අගමැති ජනාධිපතිවක් කියන්නේ අපි ආණ්ඩු පක්ෂය හැටියට, මන්ත්‍රීවරුන් හැටියට අපි සියලු දෙනා මේකට වග කියනවා. ඒක පැහැදිලිව අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මේ වගකීම ආණ්ඩුව හැටියට අගමැතිවරය හැටියට තමන් ගන්නවා කියලා. මේක එක එක්කෙනාට බෝලේ පාස් කළා ලිස්සල යන්න අපි කටයුතු කරේ නැහැ. විචිත හේරත්ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ රටේ අද මේ ඉදිරිපත් කරන විශේෂයෙන් මේ අවස්ථාවේදී මා සඳහන් කරන්නට ඕන, එදා අප්‍රේල් 21 වෙනිදා සිදුවීමෙන් කිතුණුවම් ඝාතනයට ලක් වුණා, දේපළ විනාශ වුණා වගේම මුස්ලිම්වරුනුත් පහුගිය දවසේ 13 වෙනිදා මේ රටේ ඇතිවෙච්ච ඛේදවාචකේනුත් විශේෂයෙන්ම අනතුරටපත් වෙච්ච සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂය හැටියට අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කනගාටුව පළ කරනවා ඒ අයට. මොකද එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ රටේ ඒ තිබිච්ච ජාතිවාදයෙන් තොරව සියලු ජාතීන් එකට එකතු කරපු පක්ෂයක්. ඒකේ නමින්ම තියෙන එක්සත් ජාතික පක්ෂය කියලා. ඇතැම් අන්තවාදීන් ඇතැම් ජාතිවාදීන් හැටියට පක්ෂ බිහි කරගෙන මේ රටේ ජාතිවාදය අවුස්සලා ලේ කඳුළු දහඩිය වගරවලා ලේන් තෙත් කළා මලමිනි උඩින් ඒ අය බලයට පත් වෙන්න බොහෝ අවස්ථාවල ඇති වුණේ. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම නෙමේ. ත්‍රස්තවාදය තුලින් බැටකාවේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ හිටපු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ මේ මූලාසනේ ඉන්න ගරු මයන්ත දිසානායක මැතිතුමාගේ ආදරණීය පියාණන් ගාමිණී දිසානායකලා ලලිත් ඇතුළත් මුදල්ලා, ඒ විතරක් නෙවෙයි රංජන් විජේරත්නලා වගේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්න හිටපු දැවැන්ත රායකින් ඝාතනයට ලක් වුණේ ත්‍රස්තවාදය නිසා. එසා එක්සත් ජාතික පක්ෂය තමයි ත්‍රස්තවාදයට කෙලින්ම ඍජුවම මූණ දීලා ඒ තුලින් අපේ නායකින් අහිමි කරගෙන ඒ බැටකාලා ඒ වේදනාව කඳුල සුසුම ඒ හදවතේ හැතිවෙච්ච පක්ෂයක් හැටියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිටුපුටා දාන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා. තමහරු කියන ඇමරිකන් වාදය ගැන, මෙතන ඇමරිකන් ගැන ඇමරිකාව ගැන කතා කරනකොට නලියනෝ, භූමි තෙල් ගෑවිච්ච හරියට ගැරඬි වගේ නලියනෝ. හැබැයි පාවිච්චි කරන්නේ ඇමරිකාවේ තියෙන ඇපල් ටෙලිෆෝන් එක, යන්නේ ඇමරිකාවේ වාහනේ, කන්නේ සමහර වෙලාවට තරුපහේ හෝටල් වලින්, ලැජ්ජ නැතුව සංචාරය කරලා එනවා. ගන්නේ ඇමතිකම් මොනවද, ඇමතිකම් අරන් කරේ මොනවද කියලා දන්නවා. එනිසා මේ තරම් තිබිච්ච ප්‍රශ්න තිබුණා නම්, ඔය ISIS කාරෝ හිටියනම්, ඔයි තරම් බුද්ධිංශය දැනුවත් වෙල හිටියනම්, මහින්ද රාජපක්ෂ මහත්තයාට බුද්ධි උපදේශකවරුන් හිටියනම්, ඒ අය අතරේ බොහෝ දෙනෙක් හිටියනම්, ඔයි වාර්තා දෙන්න ඕන මේ සිද්ධියෙන් පස්සේ නෙමෙයි. වාර්තා දෙන්න තිබුණේ දින 52ක් තමන් අගමැති හැටියට කටයුතු කරද්දි. ජනාධිපතිවරයා අති හිතයිසී පුද්ගලයෙක් හැටියට මේ රට පිළිබඳව කතා කරපු අය මේ තොරතුරු දැනගෙන මේව වසංකරයයිද කියන එක මම අහනවා. එහෙනම් මාස කීපයක් තුල මේක උස්සන්න වෙන්න හේතු වුණේ මේ කාලය තුලත්, එහෙමනම් ඒ අය ආණ්ඩු කරපු කාලය තුලත් ඒ අයගේ බුද්ධිංශය හිටියනම් ආපු ගමන් ওই ගෝඨාභය රාජපක්ෂලා අර උපදේශකයෝ මේ ඔස්තරලා නොඑක් අයගේ උපදෙස් අරගෙන කටයුතු කරන් තිබුණේ. ඒ නිසා කවුරුත් මේකට වග කියන්න ඕන. 13 වෙනිදා බෝම්බේ පුපුරනවා කියලා කිව්වේ කවුද? කවුද 13 වෙනිදා බෝම්බ පුපුරනවා කිව්වේ කවුද? ප්‍රාථමික පන්සිවල ඉන්න අහිංසක දරුවෝ, 1-5 පන්තිවල දරුවෝ පාසලට යනකොට බය කළා, බෝම්බ පිපිරෙනවා, ආරක්ෂාවක් නැහැ, රටේ ත්‍රිවිධ හමුදාව පිළිබඳ ආරක්ෂාවක් නැහැ, රටේ පොලිසිය පිළිබඳ ආරක්ෂාවක් නැහැ, ආරක්ෂක ලේකම්වරයා පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා කතා කරපු අය බෝම්බ පිපිරනවා කිව්වා. නමුත් පැහැදිලිව දැනගෙන හිටිය බෝම්බ පිපිරෙන විත්තිය. ඒක පිපුරුනේ කොහේද? මේ පිළිබඳ විපක්ෂ නායකවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කේ. අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ දිස්ත්‍රික්කේ තමයි කුලියාපිටිය ප්‍රදේශයේ මේක සිද්ධ වුණේ. ඒ විතරක් නෙමෙයි, අපි කනගාටු වෙනවා එවැනි සිදුවීම් දඩමීමා කරගෙන මේ රටේ දේශපාලනය කරන්න නෙමෙයි. අද ආණ්ඩුවක් හැටියට අපි වැටුනේ නැහැ. අපි මාසයක් ඇතුළත නැවත මේ ක්‍රමෝපායන සම්වර්ධන අමාත්‍යවරය හැටියට එතුමාද මේ පනත ගෙනාවා. මේ පනත ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ පනත ගෙනල්ලා තියෙන්නේ මොකටද? මේ රටේ වැටිච්ච ආර්ථිකය විතරක් නෙමෙයි, මේ රටේ අපි කාලයක් තිස්සේ මේ ආර්ථිකය ගොඩනගන්න හදපු සැලසුම් වල ප්‍රතිඵලයක්. එනිසා තමයි විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සංචාරක ව්‍යාපාරයට කටයුතු කරනවා. රටේ සංවර්ධන උපාය මාර්ගවලට අනුකූල විදියට, ආර්ථික සංවර්ධනයට අදාළ වෙන විදියට ප්‍රමුඛත්වයක් ලැබෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක්, මේක හිටියනම් මේත් නලියනවා තව ටිකක්. ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් කිව්වත් නලියනවා සමහරුන්ට. ඒ තරම් අමාරුවක් තියෙනවා. හැබැයි මේ ඩොලර් හම් වෙන්න යම් යම් වරප්‍රසාද වලට ගිජු වෙලා තමන් මේ අපි ජාතිවාදය අවුස්සලා මේ රට විනාශ කරන්න කරන කණ්ඩායම් වලට අපි ප්‍රකාශ කරන්න ඕන. ජනතාවට ලැබීමට අපේක්ෂිත රැකියා උත්පාදනයන් පිළිබඳ කතා කරලා තියෙනවා මෙතන. මාස 60ක් තුල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ කතා කරලා තිබෙනවා. එනිසා එතුමාර විජිත හේරත් නැත්තුමා කිව්වා මට කනගාටුයි. එතුමා පුවත්පත් කියවනවා නම්, මාධ්‍යයට ඇහුම්කන් දෙනවා නම්, අපි පැහැදිලිවම සංචාරක ව්‍යාපාරේ වැටිච්චටයි නැගිටුවන් අපි කටයුතු කරා. මේ වන විට ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමාගේ මූලිකත්වයෙන් සංචාරක ඇමති ජෝන් අමරතුංග මැතිතුමා සහන ගණනාවක් මා අවුරුද්දක් තුල කිසිම ණයක් ගෙවන්නේ නැතුව, ණය වාරිකයක් ගෙවන්නේ නැතුව, පොලියක් ගෙවන්නේ නැතුව ඒ අයට සියලුම ණය මොහොතකට ඒ සඳහා සහනයක් දීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සඳහා අවශ්‍ය සියලු අවශ්‍ය පහසුකම් ටික අපි ලබා දීලා තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න මේ තරේ කැබිනට් එකෙන් ඒක ක්‍රියාත්මක කළා. ඒවා ප්‍රකාශයට පත් වෙනකොට, ඒවා දැනුම් දීම් කරනකොට ටික කාලයක් යනවා. හැබැයි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මම දන්නවා මේ ව්‍යාපාරය ආශ්‍රිතව විශේෂයෙන් විමර්ශනය කරන කෙනෙක් හැටියට සියලුම මේ රටේ තියෙන සංචාරක කුඩා හෝටල්, ඒ වගේම ගෙස්ට් හවුසස්, විලාස්, ඒ වගේම සංචාරක සත්කාරක සේවාවන්, විශේෂයෙන් හෝම්ස්ටේ ආගේ ආයතනවලට නැවත ලියාපදිංචි කරලා ඒ අයට 3.5%කට යම් පොලියකට විශේෂයෙන්ම යම් කිසි ණය මුදලක් දෙන්නත් කටයුතු කරලා තිබෙනවා. එතනින් පැහැදිලිව පේන ආණ්ඩුවක් හැටියට අපි වැටෙන්නේ නැහැ. ආණ්ඩුවක් හැටියට අපි වැටිලා, අඬලා, වැළපිලා, දඟලලා ඒවා සමහර වෙලාවට අපේ පපුවට ගහගෙන දඟලන්නේ නැහැ.
ආණ්ඩුවක් හැටියට මොන පස්සේ
තිබුණත් ඒක ක්‍රමානුකූලව ආරක්ෂක සංවිධානයේ සාමය ආරක්ෂා කරන වගේම අනිත් පැත්තෙන් සංවර්ධනය කරන. දැන් බලන්න කීස්පරි හෝටලේට බෝම්බ පිපුණාද? කීස්පරි හෝටලේ ඇරලා තැංගිල්ලා හෝටලේ දැන් තව මාස 3-4න් ආයි විවෘත කරනවා. ඒ වගේම ග්‍රෑන්ඩ් සිනමන් හෝටලේ දැන් සාද පවත්වනවා, විවාහ උත්සව පවත්වනවා. බලන්න මාසයක් ඇතුළත වෙනස ඇති වෙච්ච වෙනස. මේවා වෙන ආණ්ඩුවකට උනා නම්, වෙන කෙනෙකුට උනා නම් මේවා තියාගෙන අඳෝනා නගාගෙන ජාත්‍යන්තරයට අඬලා වැළපිලා කටයුතු කරේ නැහැ අපිට. අපිට ඇමරිකන් එක්සත් ජනපදයේ උදව් කරා, අපිට එංගලන්තේ උදව් කරා, අපිට ජපානයේ උදව් කරනවා, යුරෝපා රටවල් සියල්ල උදව් කරනවා. ජාත්‍යන්තරයේ තිබිච්ච කළු ලපය සම්පූර්ණයෙන් මකලා තිනවා. දැන් ටික ටික සංචාරක ආශ්‍රිතව විශේෂයෙන්ම සංචාරය කරන්න හොඳ රටක් බවට පත් වෙමින් තිබෙනවා. අපි බය නැතුව කියනවා ගාල්ලේ දකුණු ප්‍රදේශය හැටියට. ගරු මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න. මම බය නැතුව කියනවා ගාල්ලේ මේ වන විට ගාල්ල ප්‍රදේශයේ තරු පහේ හෝටල් 3ක් ඉදිකල් අවසානයි, විවෘත කළ අවසානයි. තවත් තරු පහේ හෝටලයක් ඉදිරි මාස කිහිපය තුළ විවෘත කරනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අවුරුදු ගානකින් 48න් පස්සේ අවුරුදු ගානකින් සංචාරක තරු පහේ හෝටල් ගණනාවක් ගාල්ල ප්‍රදේශයේ විතරක් ඉදිකල් විවෘත කළ තිබෙනවා. අපි කියනවා ගාල්ල ආරක්ෂිතයි, දකුණ ආරක්ෂිතයි, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපංගම් ප්‍රදේශය ආරක්ෂිතයි. එතුමට කියන්න බෑ ආරක්ෂාව නැහැයි කියලා. එතුමට කියන්න බෑ අද පාසල් ගානකට මම ගියා 85%ක් ළමයි ඇවිල්ලා. මං ඇහුවා විමසුවා මෙයා කිව්වේ කොහොමද 13 වෙනිද වෙනකොට බෝම්බ පිපිර නැහැ කියපු අය දැන්
ඒක හරිමන්තුමා මේත්වක් තව දුන්නා
සමා වෙන්න විනා තප්පර 30යි ඔයාලට ඕන කමක් තිබුණා පාසල් වහලා දාලා රාජ්‍යාංශ වහලා දාලා කාර්යාල වහලා දාලා පාර්ලිමේන්තු වහලා ඒ වගේ නොඑක් දේවල් කළා රට අකර්මණ්‍ය කියන නමුත් ඒකට උත්තර දුන්න අපි එනිසා අද පාසල් 185ක් ළමයි ආවා හෙට වෙනකොට 190ක් එනවා අනිද්ද වෙනකොට 100ට පාසල් වල දරුවෝ එනකොට දැන් අර කපන්න බැරි අත හිමින්න වගේ දැන් ඇවිල්ලා කියනවා අයියෝ අපි ආවට පස්සේ තමයි අපි පාසල් වලට ආවද මම නම් දැක්කේ නැහැ එකෙක්වත් තියෙන පාසල් වල මමත් ගිය පාසල් ගන්නවට එක මිනිහෙක් නැහැ ඔය ඒකාබද්ධ විපක්ෂේ මාළුකොට රාජකීය නොඑක් විද්‍යාල වලට නම් ගිහිල්ලා බල්ල තිබුණ ආරක්ෂාව ගැන ගමේ ඉන්න මිනිහගේ ආරක්ෂාව ගැන බැලුවේ අපි එනිසා මම කියනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මෙවැනි බොරු දේවල් කළ බිල්ල මවලා මේ රට විනාශ කරනවා නෙමෙයි මේ රටේ සංවර්ධනයේ සදාවශ්‍ය වටපිටාවක් හදන්න ඔබතුමන්ලා සියලු දෙනා එකතු වෙන්න ඒකට එක්සත් ජාතික පෙරමුණ හැටියට ආණ්ඩුවක් හැටියට ශක්තිවත් මුහුණ දෙනවා ඒ සඳහා කටයුතු කරනවා කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඕඩර් ප්ලීස් අපේ අර මන්ත්‍රීවරු වාඩිනොත් හොඳයි වැලේන්ද්‍ර මන්ත්‍රීතුමා Douglas Devananda mantuma putumala vaadunnundai meelagata thalaka karaka basuri mantuma putumata avasthathi
garu mulasara aruda mantrithumani mema සංවර්ධන උපාය මාර්ග අපේ මලික් සමරවික්‍රම ඇමතුමාගේ අමාත්‍යංශය යටතේ තිබෙන මෙම නියෝග්‍ය පිළිබඳව මට කතා කරන්න විනාඩි 7ක් 8ක් දීපරගේ පිළිබඳව මම ස්තුතිය පළවෙනිම ස්තුතිවන්ත වෙනවා.
ඉතින් මිනිත්තු 6ක් තියෙන්නේ.
විනාඩි
6 minutes honorable member.
Thank you. ඇත්ත වශයෙන්ම අද දිනෙත් මම හිතන්නේ හරියට මාසයක් ගිහිලා තිබෙනවා මෙම ඒ 21 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා තිබිච්ච ට්‍රස්ට් ප්‍රහාරේ. ඉතින් අද හුඟක් වෙලාවට අද මම හිතන්නේ മന്ത്രിවරු කතා කරේ විශේෂයෙන්ම මේ රටේ තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳවත්. ඒ වගේම මම හිතන්නේ සංවර්ධන උපාය මාර්ගයක් ගැන කතා කරන්න ඉස්සෙල්ලාම තුමා අත වශයෙන්ම අපි ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉන්න ඕනේ. ඕනෑම ආර්ථික විද්‍යාඥයෙක් හරි ඕනෑම පුද්ගලයෙක් කියන්නේ රටක ප්‍රධානම වැදගත්ම දේ තමයි ජාතික ආරක්ෂාව කියන එක. ඉතින් යම් කිසි විදිහකට මම හිතනවා දැන් ජාතික ආරක්ෂාව වශයෙන් අපිට ඒ යත තිබිච්ච යථාතත්වයට මේ රට පරිවර්තන වෙමින් එනවා. නමුත් මේකට මාසයක් වගේ කාලයක් ගත එක ගැන තමයි මම කනගාටු වෙන්නේ. ඒ වගේ මම හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രിවරු ඒ කට්ටිය ඉදිරිපත් කරපු අදහස් ගැනත් මම වචනයක් හරි දෙකක් හරි කියන්න ඕනේ. මෙතනදී සමහර කට්ටිය කිව්වා මේ මම හිතන්නේ ඔය ISIS ත්‍රස්තවාදී ඒ වගේම ඉස්ලාම් අන්තවාදී ඒ වගේ ඔය වචන සෙට් එක අරුණාන් පස්සේ ඇමතුමා වැඩියෙන්ම කතා කියපු වචන තමයි බොරදියේ මාළු බානවා කියන එක. විපක්ෂය කියනවා ආණ්ඩුව බොරදියේ මාළු බාන හදනවා කියලා ආණ්ඩු පක්ෂ කට්ටිය කියනවා විපක්ෂය බොරදියේ මාළු බාන හදනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතනදී අපිට කාටවත් බොරදියේ මාළු බානට අවස්ථාවක් නැහැ. මම ඉස්සෙල්ලත් කිව්වා කතාවකදී පුළුවන් නම් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පාර යන්න කියන්න ආරක්ෂාව නැතුව. එතකොට බොරදියේ මාළු බාන්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ රටේ තත්ත්වය මොකද්ද වෙලා තිබෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම කරු බුලස්සන අවුරුදු මන්ත්‍රීතුමනි මම හිතනවා විශේෂයෙන්ම ඇමතිතුමාට වගකීමක් තිබෙනවා. මොකෝ අද එක එක මේ දෙපැත්තෙම කතා කරපු මන්ත්‍රීවරුන් මේ බහුදේශපාලීන නැත්නම් ජියෝ පොලිටිකල් ඒ වාතාවරණය ගැන කතා කරා. ඉතින් දැන් මේ වගේ වාතාවරණයක් ඉදිරියට තිබෙනවා නම් විශේෂයෙන්ම ඇමතිතුමාට වගකීමක් තිබෙනවා අපේ කොහොමද මේ ව්‍යාපාර වලට තිබෙන උපාය මාර්ග සංවර්ධන උපාය මාර්ග කොහොමද මේ බලවත් රට දෙකට ඒ ගැටුමක් ඇති වෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්නේ කියලා. එක පැත්තකින් ඇමරිකාව ඒ කඳුරත් ඉන්නවා අනිත් පැත්තෙන් චීනෙත් ඒ වගේ ඒ කඳුරත් ඉන්නවා. එතකොට මොකක්ද අපි ගන්න උපාය මාර්ගය? එතකොට මේ රටවල් දෙකටම ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන විදිහට අපි ඒ සංවර්ධනේ ඉදිරියට ගෙනියනවා කියන එක. ඉතින් මම හිතන්නේ ඔබතුමත් සමහරලාට අපේ ඇමතිතුමා සමහරලාට එකග වේවි මෙම රජයේ බලයට පත් වුණායින් පස්සේ අත්ත වශයෙන්ම අපි දැක්කේ මොකද්ද? ඒ බටිරවාදී න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනියන්න හදනවා මිසක් නමුත් මේ රටට ගැලපෙන න්‍යාය පත්‍රයක් ගෙනියන්නේ නැහැ. ඒ වගේ මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා මෙතන අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද ඉස්කෝල වලට ගිහිල්ලා ඒ දරුවන්ව ඉස්කෝලට එන්න කියලා උනන්දු කරපු එක පිළිබඳව ඒක මෙතනදී මත ඉදිරිපත් කරනවා. දැන් මෙතන ජනාධිපතිතුමා ඉස්කෝල වලට යන්න කියපුවාම ළමයි ගියාද? ඒතකොට මෙතනදී අගමැතිතුමා ඉස්කෝල වලට යන්න ඕන කියලා කියපුවාම ළමයි ගියාද? ගියේ නැහැ. ඉතින් ඒක තමයි යථාර්ථය. ඊයේ ඉම්පන් හිතන්නේ හමුදාපතිතුමා කියපෙන් පස්සේ ආරක්ෂාව තහවුරු කරනවා කියලා. එතකොට තමයි ළමයි යන්න පටන් ගත්තේ. මෙතනදී අපි මේ කාටවත් මේ ක්‍රෙඩිට් එකක් ගන්න නෙමෙයි අපි කියන්නේ. ඉතින් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම මේ මූලික ප්‍රශ්නේ තිබුණේ මේ මාසය තුලදී රජයට ඒ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී අපි මට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രിතුමා කිව්වා මේ කවුද මේ බය ඇති කරේ කියලා. මම ඉස්සෙල්ලාම ඔබතුමා දන්නවා ඇති අපේ ආරක්ෂක නිලධාරීන්ට මේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ ඉන් පස්සේ මොකද්ද පණිවිඩයක් ඇරලා තිබුණා මේ තියෙන පාලම් වලට ගහනවා කියලා. කොළඹට ඇතුළු වෙන පාලම් වලට ගහනවා කියලා. ඒක සමහර മന്ത്രിවරු පාර්ලිමේන්තුවේදී කතා කරා. ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරු කතා කරා. 13 වෙනිදා ඉන් පස්සේ තවත් ප්‍රහාරයක් එනවා කියලා කිව්වා. ඒ ප්‍රහාර ගැන සරත් ෆොන්සේකා කතා කරා. සරස් ෆොන්සේකා එමුතුමා කතා කරා. එතකොට මේ විපක්ෂයට මේ බයක් ඇති කරලා දානවා කියන එක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපිට දැන් අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ප්‍රශ්නය ගැන තවදුරටත් කතා කරන එක නෙවෙයි. මේ ප්‍රශ්නේ කොහොමද එළියට එන්නේ කියන එක. මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. ඉතින් ඇත්ත වශයෙන්ම මම හිතනවා අපේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු දන්නවා ඇත්ත වශයෙන්ම මේ වෙච්ච අප්‍රේල් 21 වෙනිදා වෙච්ච මේ ගැටලුවත් එක්ක ආර්ථික වශයෙන් විශාල
පසුබෑමක්
I'm sorry how many minutes more
2 minutes.
විශාල ආර්ථික පසුබෑමකට ලක් වෙනවා. විශේෂයෙන්ම අපේ balance of payments, we trade balance එකයි මං හිතන්නේ end දුර්වල වෙනවා. ඉතින් මං හිතන්නේ එක පැත්තකින් අර බැලුවොත් මේ සංචාරක ව්‍යාපාරේ ගොඩගන්න එක විශේෂයෙන්ම වැදගත්කමක් තිබෙනවා. ඉතින් මං හිතන්නේ යම්කිසි විදිහකට බදු සහනයක් දීලා තිබෙනවා. නමුත් මේ බදු සහනය දියා මුලසරොඩ මන්ත්‍රීතුමනි අපි බැලුවොත් එහෙම සංචාරක හෝටල් වලින් වැඩිම බදු ගෙවන්නේ මේ බදු සහනේ දුන්නයින් පස්සෙත් ඒ තවත් ලංකාව තමයි ගෙවන්නේ. ඒකෝර මේ වගේ පසුබිමක් තියෙනකොට තවත් සංචාරකයෝ ලංකාවට එයිද නැද්ද කියන එකත් අපි මෙතනදී ප්‍රශ්න කරන්න ඕනේ. ඒ වගේ මම යෝජනා කරනවා අපි මේ එයාපෝට් ලෑන්ඩින් චාර්ජස් නැත්නම් ඒ ගුවන් යාන නවත්වනකොට ඒ ගෙවන ඒ ගෙවන්න තිබෙන ප්‍රමාණය අපිට යම්කිසි විදිහකට අඩු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් සහනයක් වෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම වැට් ප්‍රමාණයත් වැට් බද්දත් ඉවත් කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද බටහිර මාධ්‍ය හරහා මම හිතන්නේ විශේෂයෙන්ම මේ ලංකාවේ තිබෙන තත්ත්වයට එච්චරම හොඳ උත්තර පත්‍රවල දාන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි PR ඒජන්සි එකක් පත් කරලා ලංකාවේ මේ තත්ත්වය දැන් සෑහීමකට නැත්නම් සෑහීමකට පත් වෙලා තිබෙනවා කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒත් බොහොම හොඳයි. ඒ වගේම කරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි මම වචනයක් හරි කතා කරන්න ඕනේ අපි මේ ගෙනාපු විශ්වාසභංග යෝජනාව පිළිබඳව. ඉතින් මේ විශ්වාසභංග යෝජනාව එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා විශ්වාසභංග යෝජනා 50ක් විතර ගෙනල්ලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් හොඳ කතාවක්
වෙයි. මට තව විනාඩියක් දෙන්න ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි. ඉතින් ඒ නිසා මෙතනදී මුස්ලිම් මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී කිව්වා රිෂාඩ් බදුඩ්ඩීන් කියන්නේ ඒ මුස්ලිම් ජනතාව ඉතාම අගය කරන පුද්ගලයෙක් කියලා. හැබැයි ඒ මුස්ලිම් ජනතාව විතරක් අගය කරලා මදි. ප්‍රභාකරම් කියන්නේ සමහරලාට එනම් තර්ක කරන්න පුළුවන් මේ දෙමළ දමිළ ජනතාව හුවක් අගය කරන පුද්ගලයෙක් කියලා. ඒකෝර ඒ දමිළ ජනතාව අගය කළා අනික් කට්ටිය මරනවා නම් එතුමාට ඒ පාර්ලිමේන්තුවේදී ඉඩක් නැහැ කියනක අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා විශ්වාසභංගයේ ගේන්න අද රටේ මිනිසුන්ගේ තියෙන තරහ තිබෙන්නේ මේ ආණ්ඩුව කිසිම ලොක්කෙක්ට කිසිම දෙයක් ගත්තේ ඒ තීන්දුවක් ගත්තේ නැහැ කියන ඒ පදනම්මත් තමයි මිනිසුන්ගේ මේ තරහ තිබෙන්නේ. ජාබ් බදුරුද්දීන් ඊපස්සේ ඊට වඩා ලොකු පරීක්ෂණයක් කරලා එතුමාව හිරේ දාන්න ඕන නම් ඒ පරීක්ෂණය කරන්න. ඒ විශ්වාසභංගයක් ගේන්න මේ පරීක්ෂණයක් කරන්න ඕනේ නෑ. මට ආරංචි මාර්ග වලින් සමහර වෙලාවට කියනවා මේ කතානායකතුමත් මේ විශ්වාසභංගයක් ගේන්නේ නැතුව තේරුම් කාර්යක සභාවක් දාන්න යනවා කියලා. එහෙම කරන්න එපා. ඒ විපක්ෂයට තියෙන අයිතියක් අද රටේ ජනතාව යම් කිසි විදිහකට මේ ඉන්න ලොකු ලොක්කන්ට මේ ඇමතිවරුන්ට මේකට මේ අන්තවාදයට පෝෂණය කරපු ඇමතිවරුන්ට විරුද්ධ මොකක් හරි දෙයක් ක්‍රියාවක් ගන්න ඕනේ කියන පදනමේ තමයි අද ජනතාව ඉන්නේ. ඒ වගේම ගරු මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි අවසන් වශයෙන් මම හිතන්නේ මම අර Facebook එකේ මම මෑතකදී දැක්කා හොඳ සාධකයක්. ඒක තමයි කවුද ඇමති කෙනෙක් යනකොට අපේ මලික් ඇමතිතුමා දිගට හරහාට කට්ටිය හොන් ගගා ඉපස්සේ ඔබතුමා නෙමෙයිද? හරි. මේ දිගට හරහාට හොන් ගහලා මේ කට්ටිය ඒ කට්ටියගේ විරෝධතාවය ඉදිරිපත් කරනවා. මේක හොඳයි. මම හිතන්නේ මේ අහපව් අපිට අවුරුදු 30කට ඉස්සෙල්ලා තිබිච්ච කාලයකට අපි යන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ඉක්මනටම විසඳලා ඒ වගේ මේ අන්තවාදය පෝෂණය කරන මේ අන්තවාදය මේ ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපි ගත්තොත් එහෙම එංගලන්තේ බර්මින්ග්හැම් වගේ නගරවලත් මේ අන්තවාදය තිබෙනවා.
ඒකත් මම හිතුවා කාලණන් අවසානයි මිනිත්තු දෙකක් වැඩි බන් දීලා තියෙනවා
මම මුලාසනේ කියලා. ඉතින් මේ අන්තවාදී වලට ඒ කටියට පෝෂණය කරන දේශපාලනන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියමින් මගේ වචන ස්වල්පම නියම කරනවා.
Thank you. අපේ ජේසී අලුවතල ඇමතුමා.
ඔව්. බොහොම ස්තුති ගරු මුලාසනුර මන්ත්‍රීතුමනි. සංශෝධිත ක්‍රමපාය සංවර්ධන ව්‍යාපෘති පනත සම්බන්ධයෙන් විශේෂම අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේ කෙටියෙන් වුණත් මට පැහැදිලි කරන්න වෙනවා. විශේෂයෙන්ම පෞගිය අප්‍රේල් 21 වෙනිදා සිදු වුණු අදට හරියට මාසයක් ගත වෙලා තියෙන ඒ අවාසනාවන්ත සිද්ධිය ඒ පුරුදු අවස්ථාවට මුහුණ දීලා ජීවිතක්ෂයටපත් වුණේ ශ්‍රී ලාංකික ඒ වගේම සංචාරක හෝටල් වලදී විදේශික ඒ සියලු දෙනාගේම පවුල් වලට ශෝකය ප්‍රකාශ කරමින් ඒ වගේ මේ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අද දිනට හරියට මාසයක් මේ අවස්ථාවට ගත වෙලා තියෙනවා. මේකෙදි අපි පැහැදිලිවම කියන්න ඕනි පාර්ලිමේන්තුව තුල දැන් තේරින් කාරක සභාවක් පත් කිරීමට නියමිතයි. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සඳහා වගකිය යුත්තන් ඒ අනතුරු වෙන අවස්ථාවේ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරලා තියෙනවද නැද්ද? එහෙමනම් ඒ වගකීම ඉෂ්ට කරපු නැති උදවිය කවුද කියලා හොයලා බලලා ඒ අයට මේ රටේ නීති හැටියට නිසි දඬුවම් ලබා දිය යුතුයි කියන එක තමයි අපි සියලු දෙනාගේ මතය. විශේෂයෙන්ම අපේ ආණ්ඩුපක්ෂ කණ්ඩායම රැස්වීමේ අදාපි සාකච්ඡා කරත් ඒ සම්බන්ධයෙන්. ඒ වගේම ඒ සඳහා ඕනම තරාතිරන පුද්ගලෙක් තමන්ගේ වගකීම පැහැරහැරියා නම් ඒ අයට නිසි දනුවම් ලබා දිය යුතුයි. අපි අපේ රටේ ජනතාව ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා. ඒ වගේම මේ තස්වාදීන්, එහෙම නැත්නම් අන්තවාදීන් සමූල වශයෙන්, එහෙම නැත්නම් ඒ සියලු දෙනාම අවසාන අන්තවාදිය දක්වා අවසන් කරන්න ඕනි. නීති රීති අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේ මේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සඳහා උදව් කරපු, ඒ වගේම ඒ සඳහා සහාය දුන්න, අනුමල දුන්න, මුදල් දුන්න මේ හැම කෙනාගෙනම නිසි ආකාරයෙන් පරීක්ෂණ කරලා ඒ සියලු දෙනාටම නිසි දඬුවම් ලබා දිය යුතුයි කියන එක අපි සිහිපත් කරන්න ඕනි. මෙවැනි සිද්ධියක් ආයේ මේ රටේ ඇති නොවෙන්නේ. අපි දීර්ඝ කාලයක් යුද්ධ කර මැදි වෙලා අවුරුදු 30ක් විතර මේ රටේ ජනතාව ඒ පීඩාව අත්විඳලා තියෙනවා. එහෙනම් තවදුරටත් එවැනි පීඩාවන් මෙවැනි අප්‍රේල් 21 දා සිදු වුණා වගේ සිදුවීම් අපේ රට තුළ සිදු නොවිය යුතුයි කියන එක තමයි අපි සියලු දෙනාගේ මතය. අද මේක මුවා කරගෙන සති 3ක් ගත වුණාට පස්සේ අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදු වූ සිදුවීමට මැයි මාසේ 13 වෙනිදා, විශේෂයෙන් මැයි මාසේ 13 වෙනිදා සම්බන්ධයෙන් නොයෙකුත් මත මාධ්‍ය තුලින් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරා, නොයෙකුත් සිද්ධි සම්බන්ධයෙන් කතා කරා, එහෙම මවාපෑමක් සිදු කරලා ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් ඇති කරා. අපේ පළාතේ විශේෂයෙන් වයම් පළාතේ හලාවතින් ආරම්භ කරලා කුලියාපිටියෙන් පඬුවස්සෝරින් ඒ වගේම වාරිපොල දක්වා මේක පැතිරිලා ගියා. ඇත්ත වශයෙන්ම ඒ සඳහා ඒක කඩිනමින් අවසන් කරන්න ගත්ත උත්සාහය ආරක්ෂක හමුදාවන් විශේෂයෙන්ම සත්සවාදීන් එහෙම නැත්නම් අන්තවාදීන් ඊළඟට කරන්න හිටපු ඒ අවාසනාවන්ත සිද්ධීන් වලටත් නිසි පියවර අරගෙන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රහස් තොරතුරු අංශ ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේ ජාතියාලේ සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ අවාසනාවන්ත සිද්ධිය 13 වෙනිදා ඇතුණු සිද්ධිය ඒක අර අන්තවාදී වගේම ඉතාමත් භයානකයි. ඉතාමත් භයානකයි. ඒ නිසා අපි එවැනි තත්ත්වයක් ඇති වෙන්න මේ රටේ විශේෂයෙන්ම මේ රටේ අපි සියලුම ආගමික නායකයින් ඒ වගේම දේශපාලඥයෝ හැටියට පක්ෂවලට අපි සියලු දෙනාට විශාල වගකීමක් තියෙනවා. මෙවැනි අවස්ථාවක අපේ පළවෙනි ස්ථානය අපි ලබා දෙන්න ඕන ජාතික ආරක්ෂාවට, ඒකෙදි විශේෂම ආණ්ඩු පක්ෂයට වගකීමක් තියෙනවා වගේ විපක්ෂයටත් වගකීමක් තියෙනවා. ඉතින් මෙතෙන්දි මේ කාල සීමාව තුළ සමහර උදවිය කොහොමද කටයුතු කරේ? අපි දකිනවා පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඉඳලා ඒ රජය ලබා ගැනීමේ ඒ කෙටි මාර්ග මේ විපක්ෂය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ නිසා තමන්ට රජය ලබා ගැනීමට, එහෙම නැත්නම් රජය පෙරලා දැමීම මේ අරමුණෙන් මේ නොයෙකුත් අවස්ථාවල් අපි දැකලා තියෙනවා. රටක් හැටියට අපි එකතු වෙලා ගන්න ඕන කටයුතු සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අපි ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නැහැ, අපි එකට හිට ගන්න ඕන තැන්වලදී මේ උදවිය ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කියන හැඟීමෙන් කටයුතු කිරීම තුළ රටට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් කියනවා පැහැදිලිවම අපේ 13 වෙනිදා ඇතුණු සිද්ධිය වයම් පළාත් තුළ විශේෂම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුණු සිද්ධීන් වලට යම් යම් දේශපාලඥ විශේෂම වග කියන්න ඕනි. එයාගේ නම් ගෑවිලා තියෙනවා, නම් කියවිලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා එයාලගේ යම් යම් මැදිහත් වීම තුළ මේවා උස්සන්න කරන්න, මේවා අවුල්ලවන්න. අද සමහර මේ පහුගෙන අප්‍රේල් මාසයේ ඇතුණු සිද්ධියත් එක්ක, විශේෂයෙන් ඇතුණු සිද්ධියත් එක්ක අපි දන්නවා මේ ජාතීන් අතර යම් අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ අවිශ්වාසය තවත් වැඩි කරන්න අද කටයුතු කරලා තියෙනවා යම් යම් මාධ්‍ය ආයතන වගේම එයිසා ගරු මුලාසුන මන්ත්‍රීතුමනි මම ඉතාමත් කෙටියෙන් අවසන් කරනවා. එයිසා අපි විශේෂයෙන් මතක් කරනවා ඒ වයම් පළාත තුළ ඒ ඇතුණු සිද්ධීන් වලට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ආරක්ෂක අංශ මේවා ඉතාමත් ඉක්මනින් මැඩපවත්වලා ඒවා මැඩපවත්වලා ඒ සංහිඳියාව ඒ ප්‍රදේශය තුළ ඇති කරන්න කටයුතු කරා ඒ සියලු දෙනාටත්. ඒ වගේම අග්‍රාමත්තුමා ඒ ප්‍රදේශයට ගිහිල්ලා බලලා ඒ අවශ්‍ය පියවර අරන් තිනවා. විශේෂයෙන් මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමාත්, පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමාටත් අපි උපදෙස් දීලා තිනවා මේ අලාභානීට ලක් වූ ඒ සියලු දෙනාට ඒ තමන්ගේ දේපල අලාභානී ඇස්සෙමෙන්තු කරලා කඩිනමින් ඒ සඳහා රජයේ පැත්තෙන් අපේ සහයෝගය, එහෙම නැත්නම් ඒ ආධාර උපකාර ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා කියන මතක් කරමින් ඒ අහානියට පත් වූ උදවියටත් අපි කනගාටු ප්‍රකාශ කරමින් ඉදිරියේදි මෙවැනි කටයුතු ඇති නොවෙන්න අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නැහැ, අපි දේශපාලඥයෝ හැටියට අපි හැම කෙනාගේම විශාල වගකීමක් තියෙනවා මේවා නොවෙන්න කටයුතු කරන්න කියලා මතක් කරමින් අවස්ථාව දී පිළිවන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වෙත සල්පේ අවසන් කරනවා.
ස්තුතියි කරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා. Do you want to speak now or shall I give it to Honorable Vyalendran? Vyalendran. Honorable Vyalendran.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இந்த சபையிலே சகோதர முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர்கள் பலர் தமிழ் பேசும் பாராளுமன்ற உறுப்பினர்கள் நல்லிணக்கம் பற்றி பேசினார்கள். உண்மையான நல்லிணக்கம் என்பது எப்போது ஏற்படும்? வெளிநாட்டு தூதுவர்களோடு பேசுவதா, பத்திரிகைகளுக்கு அறிக்கை விடுவதாலா, அல்லது பாராளுமன்றத்தில் வந்து தொண்டைகளிலே பேசுவதாலா? உண்மையான நல்லிணக்கம் என்பது செயற்பாட்டு ரீதியாக அந்த நல்லிணக்கம் ஏற்படுத்தப்பட வேண்டும். வெற்றி பேச்சிலும் பேசுவதொன்று செய்வதொன்று இருக்க முடியாது. நல்லிணக்கம் என்ற போர்வைக்குள் கடந்த 3 தசாப்தம் தாண்டிய காலகட்டத்தில் நசுக்கப்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு சமூகமாக தமிழர் சமூகம் இருக்கின்றது. இன்று இந்த பாராளுமன்றத்திலே பேசுகின்ற நான் ஒரு பாதிக்கப்பட்ட ஒரு சமூகத்தின் பிரதிநிதியாக, அழிக்கப்பட்ட ஒரு சமூகத்தின் பிரதிநிதியாக, காணாமலாக்கப்பட்ட ஒரு சமூகத்தின் பிரதிநிதியாக தான் பேசிக் கொண்டிருக்கின்றேன். நல்லிணக்கம் என்ற போர்வைக்குள் தங்களுடைய காரியங்களை கச்சிதமாக நிறைவேற்றிக் கொள்வது நல்லிணக்கமாகாது. உங்களுக்கு தெரியும், கடந்த 30 வருஷ யுத்தத்திலே ஆயிரக்கணக்கான லட்சக்கணக்கான தமிழர்கள் கொண்டு குவிக்கப்பட்டார்கள். அப்பாவி மக்கள், அப்பாவி தமிழர்கள் கொண்டு குவிக்கப்பட்டார்கள். அதனுடைய உச்சக்கட்டமாக 2009 எத்தனை பேர் கொண்டு குவிக்கப்பட்டார்கள், எத்தனை முஸ்லிம் அரசியல்வாதிகள். நாங்கள் அப்பாவி முஸ்லிம் மக்களை நேசிக்கின்றோம், அப்பாவி சிங்கள மக்களை நேசிக்கின்றோம், அப்பாவி தமிழ் மக்களை நேசிக்கின்றோம். இந்த சபையில் நான் சவாலாக இருக்கின்றேன், அதுக்கு எத்தனை பேர் அனுதாபமாக பேசினார்கள் என்பதை சொல்ல வேண்டும். இன்று கல்முனை பிரதேச செயலகத்தை தரமுயர்த்த சொல்லி இந்த அரசாங்கத்துக்கு வாக்குகளையும் அளித்துக் கொண்டு தொடர்ச்சியாக கல்முனை வடக்கு பிரதேச செயலகம் கடந்த 30 வருஷங்களாக அவர்கள் கேட்டுக் கொண்டிருக்கிறார்கள். ஆனால் இந்த பாராளுமன்றத்திலே ஒரு முஸ்லிம் அரசியல்வாதியாவது அந்த கல்முனை தமிழ் பிரதேச செயலகம் தரமுயர்த்தப்பட வேண்டும் என்ற விடயத்திலே நியாயத்தை பேசினார்களா? இந்த நிலையில் எவ்வாறு நல்லிணக்கம் ஏற்பட போகிறது? அது மாத்திரமல்ல, இந்த பாராளுமன்றத்திலே இந்த அரசாங்கத்திலே தற்போது இருக்கிற கிழக்கு மாநில ஆளுநர் எம்எல்ஏ கிஸ்புல்லா அவர்கள் வடக்கு கிழக்கை இணைத்தால் இரத்த ஆறு ஓடும் என்று பேசினார். அப்போது அவருடைய கூற்றை இந்த பாராளுமன்றத்தில் விஜயதாச ராஜபக்ச பாராளுமன்ற உறுப்பினர்கள் எடுத்து பேசிய போது அந்த கூற்று பிழையானது என்று எந்த முஸ்லிம் அரசியல்வாதி அவருக்கு எதிராக இந்த இடத்தில் பேசினார்கள். எல்லோரும் பார்த்துக் கொண்டு பேசாமல் தான் இருந்தார்கள். அது மாத்திரமல்ல, இன்று அதே பாராளுமன்ற உறுப்பினர் எம்எல்ஏ மிஸ்புல்லா அவர்கள் கோயில் தமிழர்களுக்குரிய கோயில் காணியை எடுத்து நான் அதை பள்ளிவாசலுக்கு கொடுத்தேன், இன்று அந்த இடத்துல மீன் மார்க்கெட் கட்டப்பட்டிருக்கு என்று சொன்னாரே, இன்று எத்தனை நாட்கள் எத்தனை வேலைகள் நடந்திருக்கிறது, எந்த முஸ்லிம் அரசியல்வாதி அதை தடுத்து பேசினார்? இந்த நிலையில் எவ்வாறு நல்லிணக்கம் ஏற்பட போகிறது? அது மாத்திரமல்ல, 11 இந்து கோயில்கள் இந்த 3.5 வருஷத்திலே மட்டக்களப்பில் மாத்திரம் எல்லைப்புறங்களிலே 11 இந்து கோயில்கள் உடைக்கப்பட்டிருக்கிறது. மூலஸ்தானத்துக்குள்ளே மாட்டு, அதாவது மாட்டினுடைய கன்று வெட்டப்பட்டு போடப்பட்டிருந்தது, ஆமை இறைச்சிகள் போடப்பட்டிருந்தது. இந்த வேளையிலே அந்த மாவட்டத்திலே ஐக்கிய தேசிய கட்சியிலும் ஸ்ரீலங்கா சுதந்திர கட்சியிலும் தமிழ் மக்களின் வாக்குகளையும் சேர்த்து பெற்றுக் கொண்டு வந்த எந்த முஸ்லிம் அரசியல்வாதி இந்த பாராளுமன்றத்திலே அந்த ஆலய உடைப்புக்கு எதிராக பேசினார்? இந்த நிலையில் எவ்வாறு நல்லிணக்கம் ஏற்பட போகிறது? அது மாத்திரமல்ல, இன்று ஒலிவிலில் மீனாட்சி அம்மன் ஆலயம், இன்று திகாவாவியிலே சிவன் கோயில், இந்த ஊரிலே பிள்ளையார் கோயில் பலமுறை உடைக்கப்பட்டுக் கொண்டிருக்கிறதே, இன்று அதை எதிர்த்து எந்த அம்பாறை மாவட்ட முஸ்லிம் அரசியல்வாதி பேசினார்? இந்த நிலையில் எவ்வாறு நல்லிணக்கம் ஏற்பட போகிறது? அது மாத்திரமல்ல, என்று நிலவளத்தை சூறையாடுகின்ற வேலை திட்டத்திலே கௌரவ உறுப்பினர்களே, ரமணான் முகமது இர்பான் என்பவருடைய இடத்திலே இருந்து பேராவூர் போலீஸ் அத்தியட்சகர் நலிந்த ஜெயசுந்தர் அவர்கள், பேராவூர் பற்றி பிரதேச செயலக பிரிவிலே பிரதேச செயலாளர், உதவி பிரதேச செயலாளர், உதவி பிரதேச செயலாளர், 10க்கும் மேற்பட்ட தமிழ் கிராம சேவர்கள், நில புரஸ்ட் அதிகாரிகள், பாவிக்கக்கூடிய 20க்கும் மேற்பட்ட அரச முத்திரைகளை கைப்பற்றி இருக்கிறார்கள். இன்று அந்த பகுதியில் வாழ்கின்ற மக்கள் தங்களுடைய வீட்டு முற்றம் எப்போது பறிபோகும் என்று இன்று ஏங்கிக் கொண்டிருக்கிறார்கள். அதை கண்டித்து எந்த முஸ்லீம் அரசியல்வாதி இந்த இடத்தில் பேசினார் என்ற கேள்வியை நான் கேட்க விரும்புகின்றேன். வெளிநாட்டிலிருந்து கொண்டு வரப்படுகின்ற பணங்களை கொண்டு அரசியல்வாதிகளும் அரசியல்வாதிகளின் பினாமிகளும் அங்கே நிலவளத்தை சூறையாடுகின்ற நிலைமை தான் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. நான் ஒன்றை சொல்லிக்கொள்ள
விரும்புகிறேன்,
ஆனால் கடந்த காலத்தில் பள்ளிவாசல் உடைக்கப்பட்ட போது தமிழர்கள் குரல் கொடுத்தார்கள். ஆகவே வெறும் பேச்சிலே நல்லிணக்கம் ஏற்படாது. தயவு செய்து முஸ்லீம் அரசு சொல்லுகின்றோம், நீங்கள் செயற்பாட்டு ரீதியாக செய்து காட்டுங்கள், அப்போதுதான் உண்மையான நல்லிணக்கம் ஏற்படும் என்பதை இந்த அவையிலே கூறிக்கொள்ள விரும்புகிறேன். நன்றி, வாய்ப்புக்கு.
தேங்க்யூ, தேங்க்யூ. மீலங்கட கரு ஹர்ஷா பவிஷதி
கரு சபாபத்துமனி வீரேந்திரன் மந்திரிமா இத்தாமத்ம දැඩි ලෙස දෝෂාරෝපණය කරා මෙතන. මං හිතන්නේ ඔහු කියන දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. මොකද මේ අවස්ථාවේදී අපිට සංහිඳියාව ගැන බලාපොරොත්තු තියාගන්න ඕන නම් තවදුරටත් ඉදිරියේදී මේක මේ සිංහල මුස්ලිම් පැත්තට පරිවර්තනය කරගන්නවා වෙනුවට අපිට දෙමළ මුස්ලිම් සිංහල මේ සියලුම ජාතීන් අතර තියෙන සංහිඳියාව ගොඩනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි ඒ දෙමළ මුස්ලිම් ඒ තිබිච්ච ගැටලු සම
Order please.
එතුමා
Order. I'm not going to take from your time but the honorable deputy speaker is coming to the chair. So order.
He's spoken about a minute. Less than a minute.
මං කියමින් හිටියේ දැන් මේ ඉදිරිපත් කරපු චෝදනා සම්බන්ධයෙන් ඒ දෙමළ මුස්ලිම් ගැටලු निराකරණය කරගන්න ඕනේ, වගේම මුස්ලිම් සිංහල ගැටලු निराකරණය කරගන්න ඕනේ. සිංහල මුස්ලිම් මේ අලුතෙන් මේ මේ ඇවිල්ලා තියෙන ගැටලු निराකරණය කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සමතුලිත ලෙස මේ සමාජය ඉස්සරහට අරගෙන යන්න ඕන නම් මේ මූලික ජන කොටස් තුනේම තියෙන ඒ ඒ දුක් ගැනවිලි ගැන ස්වාධීනව කල්පනා කරලා විසඳුම් හොයන්න ඕනේ කියන එක තමයි මගේ මතය. අද වශයෙන් මම තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කියපු කතාවට යම්කිසි පිළිතුරක් සපයන්න ඕනේ. අද අපි කතා කරන්නේ මේ ජෝන් කීල්ස් ආයතනයේ හරහා මේ කොටුවේ ඉදි වෙන විශාලතම යටිතල පහසුකම, ඒ කියන්නේ වෝට් මික්ස් ඩිවලොප්මන්ට් එක, ඒකේ නම මේ වෝටර් ෆ්‍රන්ට් ඩිවලොප්මන්ට් කියන එකට. තවදුරටත් ඒ ඔවුන්ගේ කන්ස්ට්‍රක්ෂන් ඩිලේ එකක් නිසා කාලය නැවත ලබා දීමට මම හිතන්නේ ඒකට කවුරුත් මෙතන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒකට මේ ඒකට සහයෝගය ලබා දෙයි. නමුත් තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කිව්වේ අපි රටක් හැටියට කොහොමද මේ අද ඇති වෙලා තියෙන ගෝලීය දේශපාලනය සමග අපේ රටේ සංවර්ධනය එකතු කරගන්න කියන එකද. අපි චීනයට ඔවුන්ගේ අවශ්‍යතාවයන් එක්ක චීන පැත්තට යනවාද, එහෙමත් නැත්නම් ඇමරිකාවේ ඉන්දියාවේ අවශ්‍යතාවයන් හරහා ඒ පැත්තට තල්ලු වෙනවද කියන එක සම්බන්ධයෙන් අපි හොඳට හිතලා කල්පනා කරලා තීරණ ගත යුතුයි කියලා මමත් ඒක පිළිගන්නවා. මොකද අද ලෝකේ චීනයේ ඇමරිකාවයි අතර සංවර්ධන වෙමින් පවතින මේ ට්‍රේඩ් වෝ එක, එහෙම නැත්නම් වෙළඳ යුද්ධය මංගිතන්නේ නිරාකරණය වෙන්න කලින් තවදුරටත් මේක තව ගැටුම්කාරී තත්ත්වයකට යුද්ධ ආයුධ වලින් නෙවෙයි තුවක් වලින් නෙවෙයි නමුත් වෙළඳාම හරහා ගැටුම්කාරී තත්ත්වයකට තල්ලු වේවි. එතකොට චීනයේ සංවර්ධනය චීනයේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික වර්ධනය රඳා පවතිනවා බොහෝ දුරට ඔවුන්ගේ අපනයන ඇමරිකාවට සහ යුරෝපයට සහ අනිත් රටවල් වලට අපනයනය කිරීම හරහා. ඉතින් ඒක යම් කිසි විදියකට පහළ බස්සිනවා නම් චීනයේ සංවර්ධනය පිළිබඳව චීනයේ වර්ධනය පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා. ඒත් එක්කම අපි දකිනවා ඇමරිකාව මේ දවස්වල චීනයට විශාල විදියට ඒ තීරු බදු පනවලා ඩොලර් බිලියන 500ක පමණ ප්‍රමාණයක තවත් තීරු බදු දාන්න ඕනේ කියලා චීනයට බල කරනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ලංකාව කොයි ආකාරයෙන්ද මේ විශාල තරඟකාරී මේ ආර්ථිකයන් දෙක සමග ක්‍රියා කරන්න කියන එක මම හිතන්නේ අපි ඉතාමත්ම හොඳට හිතලා බලන්න ඕනේ. ඒකත් එක්ක තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා මේ ඇක්සා එක ගැන කතා කරා, සෝෆා එක ගැන කතා කරා, ඇමරිකාවට මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක හරහා අක්කර ලක්ෂ ගාණක් දෙනවයි කියලා සරත් වීරසේකර හිටපු මන්ත්‍රීතුමා කියලා තිබ්බා. මම හිතන්නේ මේවා කතා කරනකොට අපි මේ පිළිබඳව හොයලා බලලා කතා කරන්න ඕනේ. මොකද සරත් වීරසේකර හිටපු මන්ත්‍රීතුමා කියලා තිබුණා ඇමරිකාවට වීසා දෙන එක ලංකාවේ ඕන කෙනෙක්ට මාස 18කට වීසා නැතුව යන්න පුළුවන්. මොකද ඇමරිකාවේට ලංකාවේ හමුදා කඳවුරක් දාන්න මේ කැබිනට් එකෙන් මේ අප්‍රූවල් එක දුන්නා කියලා. ඒක අමූලික පට්ටපල් බොරුවක්. නමුත් එතුමා මේ මාධ්‍ය සාකච්ඡාවක් කතා කරලා මේක ඇත්ත වගේ කිව්වහම සමහර මාධ්‍ය මේක ජනතාවට ගෙනිච්චහම ජනතාව කුපිත කරවලා මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න අවස්ථාවක් හැටියට ඔවුන් ඒක යොදා ගන්නවා.
ඉතින් ඔබතුමාට කාලය නම් අවසන්යි ගරුවරයා.
හරි විනාඩියක්. මම හිතන්නේ ඉතින් එවැනි දේවල් මේ අවස්ථාවේදී ජනතාවට ඉදිරිපත් කරනකොට මීට වඩා වගකීමකින් මේවා කතා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අර රාජකීය විද්‍යාලයට සමහර තවත් ඉස්කෝලවලටත් ගිහිල්ලා තිබුණා. ඒකේ ගියේ කේ වැරද්දක් නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තු සතියේ සිකුරාදා ඔහු කිව්වා 13 වෙනිදා බෝම්බ පිපිරෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ළමයින්ට බුලට් ප්‍රූෆ් වෙස් නැහැ. අපේ වාහන නම් බුලට් ප්‍රූෆ්. ඒ නිසා ළමයි ඉස්කෝලේ ආයුධද නැද්ද කියන එක ගැන දෙමව්පියෝ හිතලා බලන්න ඕනේ කියලා. නමුත් ඒක පස්සේ මේ ආරක්ෂක අංශ වලින් කියලා තිබුණා ඒ වார்த்தාව කිසිම විදිහකට වෙරිෆයි කරපු වார்த்தාවක් නෙමෙයි කියලා. නමුත් හිටපු ජනාධිපතිවරයා හැටියට මං හිතන්නේ ඔහුට වාකීමක් තිබ්බා. මෙතන කතා කරන්න කලින් ඒ පිළිබඳව මීට වඩා හොයලා බලන්න. මම කියන්න කැමතියි ඔහු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඔබ ගියාට ප්‍රශ්නයක් නැහැ. අපිත් ගියා. අපි ගියාට අපි ටෙලිවිෂන් කැමරා අරගෙන ගියේ නැහැ. අපේ දරුවොත් පටන් ගත්ත දවසේ ඉඳන් ඉස්කෝල වලට ගියා, කොළඹ සාමාන්‍ය පාසල් වලට. ඉතින් ඒ නිසා මේක දේශපාලනය කරගන්නේ නැතුව අපි ඔක්කොමලා එකතු වෙලා මේ රටේ නැවතත් තිබිච්ච යථා තත්ත්වයට ගේන්න උත්සාහ කරමු කියලා. මම මේක ඉල්ලීමක් ඔහුගෙන් කරනවා. ඔහු ජීවත් වෙන මේ මේ නිල නිවස ඉස්සරහා ලේන් හතරම පාර වහලා තියෙනවා. මේ පැත්තෙන් බැරිකේඩ්ස් දාලා වහලා තියෙනවා. එහා පැත්තෙනුත් බැරිකේඩ්ස් දාලා වහලා තියෙනවා. උදේට දරුවන්ට ඉස්කෝලේ යන්න බෑ, ඔෆිස් යන්න බෑ. මොකද එතුමා ඉන්න ගේ ඉස්සරහා පාර වහලා. ඉතින් මං හිතන්නේ එතුමාට තියෙනවා නම් විශ්වාස නම් එතුමාට අපේ හමුදාව එතුමාව රැක ගන්න පුළුවන් කියලා මං හිතන්නේ එතුමාට පුළුවන් වෙන උන අඩිකානේ එක ලේන් එකක් කරලා ලේන් තුනක් වොන්නම් වහගන්න. එක ලේන් එකක් කරලා එතන මේ පාසල් යන දරුවන්ට පාසල් යන්න දෙන්න කියලා. මොකද එතන
ඔබතුමා අවසන් කරන්න අවශ්‍යයි දැන් ගල්වන්තුමා. අවසන් කරන්න අවශ්‍යයි දැන්.
ඉතින් මං එතුමාට ඒකත් කරන්න කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4යි. විනාඩි 7ක් තිබුණා.
ඔව් තිබුණා ගරු මන්ත්‍රීතුමනි මොකද කාලය පිළිබඳ ප්‍රශ්න අත්තර අපි
අවසන් කරන්න. අවසානට කතාව හම්බෙන්නේ කතා කරන්න ගියාම වෙලාව
නැහැ. මට ඒකට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ ගරු
මන්ත්‍රීතුමනි. මම මහජන නියෝජිතය මමත් පාර්ලිමේන්තුවේ තන්දෙන්. එතකොට අපිටත් අය ඒ වරප්‍රසාද තියෙන්නේ ඔබතුමන්ලා හැම වෙලාවෙම අපි අන්තිමේට මෙතන කතා කරන්න යනවා කතා කරන්න වෙලාව නැහැ. මේ විනාඩි 4 මොනව කරන්නේ? මම විනාඩි 7කට
ලෑස්ති වෙනවා. ඔබතුමාගේ
මට විනාඩි 7 දෙන්න.
4 ඔබතුමාගේ විනාඩි 4යි තියෙන්නේ. මම නැගලා විනාඩි 4ෙන් කතා කරන්න. හරි කතා කරන්න.
ආයි කතා කරන්න වෙලාවක් නැති වෙන මේකට උත්තර දීපොම. ගරු
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතමත් මේ රටේ පවතින අයහපත් මේ වාතාවරණය තුල මන්ත්‍රීවරයෙක් හැටියට කතා කිරීමේ අවසරය අපිට තියෙනවා. අපි වෙලාව වෙන් කරගෙන මෙතන ලෑස්තිලා එනකොට අපිට කාලය හැම වෙලාවෙම හරස් වෙනවා. ඒ කෙසේ වෙතත් මම ඉතා කෙටියෙන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් අවිල්ලා තියෙනවා. රිචඩ් බද්දෝදීන් අමාත්‍යතුමාට එරෙහිව මීට ඉස්සරලා අපි දැක්කා. මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙලා ඉන්න අවස්ථාවේදී රවි කරුණානායක ඇමැතිතුමාට විශ්වාස භංගය ආවා. ඒ වෙලාවේදී ආණ්ඩුව අත පුච්චා ගන්න නැතුව එතුමට අයින් වෙන්න කියලා කෙටි කාලයක් එතුමා පැත්තක තියලා ආයෙ එතුමට අමාත්‍යංශයක් ලබලා දීලා තියෙනවා. මෙතෙන්ට තමයි ආපහු මේ විශ්වාස භංගයත් ඇදිලා යන්නේ. දැන් තේරින් කාර්යක සභාවක් පත් කරලා තියෙනවා. මේක පත් කරේ මේ පහුගිය දා 21 වෙනිදා වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්න. දැන් ඒක පටලවලා මේ විශ්වාස භංගයත් එතෙන්ට දාලා මෙතුමා ගොඩින් බේරගන්න ක්‍රමයක් ආණ්ඩු හොයනවා. හැබැයි මෙව්වා ඉතා කෙටි කාලයකින් විසඳෙන ප්‍රශ්න. මොකද රිචඩ් බද්දුද්දීන් අමාත්‍යව බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ 225 මොන මති මතාන්තර හිටියත් මේ රටේ ජනතාවගේ මහා දැවන්ත සැකයක් තියෙනවා. එතුමා පහුගිය කාලේ කරපු ඒ දේවල් හා සංසන්දනය කිරීමේදී ඉතා පැහැදිලිව වැරද්දක් කරපු බවට එතුමා බොහොම ජනතාව තුළ සැකයක් තියෙනවා. එනිසා රවි කරුණානායක ඇමැතිතුමා පැත්තකින් තියලා ආයෙ ඇමැතිකම දුන්නා. අර රිචඩ් බද්දුන් ඇමැතිතුමාට මේ විශ්වාස භංගය ආවොත් මේ කැඳ හැලියක් කරනවා මේ පාර්ලිමේන්තුව. මොකද කාලේ මැදි වෙනවා එතුමාකට කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. එනිසා මහින්ද රාජපක්ෂ ඇමැතිතුමාගේ ආරක්ෂාව ගැන කතා කරනවා. එතුමා ඉන්න කාලේ තමයි මේකේ ආරක්ෂාව දීලා මේ යුද්ධය නැති කරලා තියෙන්නේ. අපිටත් අද නිදහසේ පාර්ලිමේන්තුවේ රෙදි ඇදගෙන කතා කරන්න පුළුවන් අවස්ථාව හදලා තියෙන එතුමා. හැබැයි ඒක අවුරුදු 10ක් රැකගන්න බැරි වෙච්ච එකයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. එනිසා මේ ගෙන විශ්වාස භංග යෝජනාව මේ සභාවේ විවාද කරන්න අවස්ථාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි සලස්සලා දෙන්න. මේකයි මහජන නියෝජිතයන්ගේ ප්‍රාර්ථනේ. එදා මමත් හිටියා රවි කරුණානායක ඇමැතිතුමාගේ එදා ඒ උසාවියේ ඒ නඩු කටයුත්ත සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී මේ නඩුවට මහා බැංකුව හොරකම් කරපු මහවරා එතන පිටිපස්සේ පෝඩිගුවේ වාඩි වෙලා හිටියා. හැබැයි එදා බුද්ධිංශ වලින් වාර්තා වුණේ නැද්ද මෙතුමා රටි පැනලයයි මෙතුමා අත්අඩංගුවට ගන්න ඕන කියලා? හැබැයි එහෙම දෙයක් තිබ්බේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ හැම අවස්ථාවේදීම මේ ආණ්ඩුව බලන්නේ කොහොමද, ආණ්ඩුව මේ කාලේ ගෙවන්නේ කොහොමද කියලා. තමුන්නාන්සලගෙන් ආණ්ඩුව ගන්න අය බොහොම සහතිකයක් දෙනවා. කවදාවත් ආණ්ඩුව ගන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්න මහජන ඡන්දයකින් මහජන ඡන්දයකට ගියොත් කුජීත වෙනවා මේ ආණ්ඩුව. අද රිචඩ් බද්දුද්දීන් නැමැතිතුමාට ගෙන විශ්වාස භංගයට ඡන්දෙ දීලා මිනිස්සුන්ට මහජන නියෝජිතයෙක් හැටියට ගමට ගිහිල්ලා අය ඡන්දෙ ඉල්ලන්න අවස්ථාවක් ඇති වෙන්නේ මහජන නියෝජිතද. එනිසා මම දැක්කා අපේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ඒ වගේම නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කියලා තිබා. අපි කොන්ද කෙලින් තියාන ඒ අවස්ථාවේ අපි තීන්දුවක් ගන්නවා කියලා නිසා මේකට බයේ උදේ ඉඳලා රෑ වෙනකල් එක එක මති මතාන්තර මේ සභාවට ගේනවා, එක එක යෝජනා ගේනවා මේකෙන් පැනලා යන්න.
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය සභාපතිතුමන්ට තප්පර 30ක් දෙන්න තව මේකෙන් පැනලා යන්න ලෑස්ති වෙන්න එපා. මේක ජනතාවගේ වුවමනාවක්. මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ මේ රටේ පැනනජ ප්‍රශ්න පිළිබඳව මේ පාර්ල උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරන්න. ඒ නිසා අපිට ලොකු සැකයක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේකේ කොන්තරත් කරපු කොන්තරත් කාර්යා සහ මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ආයතනයේ වැඩ කරපු මුස්ලිම් නිලධාරියෙක් මේ
සත්‍යවාදී කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි ISIS සත්‍යවාදීන් මේක ඇතුළේත් ඇති බෝම්බයක් අරගෙන පණින්න පුළුවන් මන්ත්‍රීවරුත් මේක ඇතුළේ ඇති. ඒගොල්ලන්ගේ දඬු ටික අහලා හිර යනවට වැඩිය හොඳයි බෝම්බයක් අරගෙන පැනලා ස්වර්ගයට ගියොත් හොඳයි කියන ඒ සිතුවිල්ල තියෙන මන්ත්‍රීවරු මේක ඇති. ඒ නිසා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි තමුන්නාසෙත් එක්ක මගේ කිසි බැටලිවිල්ලක් ඇත්තේ නැහැ. හැබැයි කාලේ අපිට ඔබතුමත් මේක ඔබේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න කාලෙට ඒ මන්ත්‍රීවරයාට දෙන කාලේ නිවැරදිව ලබා දීම සඳහා මොකද එක් එක් මන්ත්‍රීවරට විනාඩි දෙක තුන දීලා අන්තිමට අපිට අපේ පාර්ලිමේන්තුවේ හැමදාම ඉන්න මන්ත්‍රීවරු අපි අවසානයේ කතා කරන්නේ ඒ වෙලාවේදී අපිට ඒ නිවැරදි වේලාව ලබා දෙන්න සිල්ලා සිටින්න තමුන්නාසර ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු අනුර සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඉතාම වටිනා පනතක් මේ සභාවේ විවාදයට ගැනෙන්නේ. නමුත් හුඟක් කලාවට ගත්තම් මේ සභාවේ අපේ මන්ත්‍රීතුමාලා කතා කරේ ඒ ගැන නෙවෙයි. ඉතින් මටත් හිතෙනවා ඇත්තටම ඒ පනතට මගේ එකඟතාවය ඒ යෝජනාවට පළ කරන ගමන්ම පොඩි උත්තර කීපයක් අර සභාවේ අද ඇතිවෙච්ච සිද්ධියට කතා කරන්න. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්ක පහුගිය දවස්වල අදට හරියට මාසයක් වෙනවා පාස්කු ඉරිදා සිද්ධ වෙච්චි ඒ බිහිසුණු අපරාධය සිදු වෙලා. නමුත් ඊට පසු ඇති වෙච්චි සිද්ධිය අපේ රටේ අපි කවුරුවත් අනුමත කරන දෙයක් නෙවෙයි. හැබැයි මේ සිද්ධිය අපි දැක්ක විවිධ අවස්ථාවන්වලදී අද අපේ රටේ අපේ යුතුකම වෙලා තියෙන්නේ අපේ වගකීම වෙලා තියෙන්නේ අපේ රටේ ජාතික අවදානමක් ජාතික උපද්‍රවයකට අපේ රට පත් වුණාම අපි දෙගොල්ලෝ එක්කව වෙලා එකමුතුව කටයුතු කිරීම තමයි බොහොම රටවල් වල සිද්ධ වෙන්නේ. අපේ රටේ අද ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි දැක්ක මේ සිද්ධිය වෙනකොටම දවස් දෙකක් ඉඳලා යනකොට කොයිදෝ හිටපු ජනාධිපති අපේක්ෂකතුමෙක් කිව්වා මම ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. ඉතින් අපි දැක්ක මේ වගේ එක එක මේ අපිට හිතන්න දේවල් මේ රටේ සියලු දෙනා මොඩියෝ නෙවෙයි. මේ සිද්ධිය වෙලා මෙයා හිටපු ගමන් මතුවෙලා මම තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා ඉවර වෙලා ආපහු දැන් ඒ පුජ්‍යලයා බොහොම නිස්සද්දයි. මොකද ඒ පුජ්‍යලයාට ලොකු විරෝධයක් ආවා ප්‍රකාශ කරාට පස්සේ. දැන් ඒක එතකොට මේ රටම දැනගත්ත මේක ඇතුලේ මොනවා හරි සිදුවීම් ජාලයක් තියෙනවා කියලා කරුණාවෙච්ච කතානායකතුමනි. එදා හිටපු ජනාධිපතිතුමා මෙතෙන්ට ඇවිල්ලා කිව්වා අපිට ආරංචියක් තියෙනවා ගෑස් ඇටැක් එකකුත් තියෙනවා කියලා. මේ වගේ ලොකු සිද්ධියක් තියෙනවා. මේ වගේ ප්‍රහාරයක් තියෙනවා කියලා 13 වෙනිදාට එතුමා කතා කරා. ඒ සිකුරාදා එතුමා මෙතෙන්දි කතා කරාට පස්සේ එතුමා නිකන් හරියට බලා ඉඳලා කිව්වා වගේම හරියටම අර මේ පාස්කු ඉරිදා වෙච්ච ඒ සිද්ධිය හා සමාන නූණට ඒ වගේ ආය ආරම්භයක් ගත්තා වායම බලාතේ. ඒ සිද්ධිවල හිටපු අයත් අපි දැක්කා. ඒ සිද්ධිවල දැන් අපි දැක්කා අපේ මදුමාදව අරවින්ද මහත්මයා රෑ ගිහිල්ලා අපි දැක්කා එතුමා බොහොම මේ ට්‍රැෆික් එකට අහුවෙලා වාහන තදබදයකට අහුවෙලා පයින් යනවා හැමිට.
ඔබතුමාට තව විනාඩියක්
තියෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලින් අපි හිතනවා මේවා හිතා මතාම ඇති කරපු සිද්ධීන්. ඒ වගේම රිෂාඩ් බදුද්දීන් ඇමතුමා ගැන කතා කරා. දැන් ඇත්තටම රිෂාඩ් බදුද්දීන් ඇමතුමා ගැන මුලස්සන ගරු කතානායකතුමනි කතා කරනවා නම් අපි විශේෂයෙන්ම කියන්න ඕන මෙතන රිෂාඩ් බදුද්දීන් ඇමතුමාට විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. එතකොට මේ විශ්වාස භංග යෝජනාවේ ඇතුළත් කරලා තියෙන කරුණු ඒ කරුණු ගැන අපි කතා කරන්න ඕන. ඒ කරුණුවල රිෂාඩ් මේ කරුණුවල තියෙනවා රිෂාඩ් බදුද්දීන් ඇමතුමාගේ සහෝදරයෙක් අතරඟුට ගත්තා. ඒ සහෝදරයා මුදාහැරියා කියලා. ඒක පදනම් විරහිත කාරණයක්. ඒ වගේම යුදහමුදාපතිතුමා කතා කරපු කතාවක් තියෙනවා. යුදහමුදාපතිතුමා කියලා තින්නේ කෙනෙක් අතරඟුට ගත්තා. ඒ පුජ්‍යලයා ගැන මගෙන් ඇහුවා. ඇහුවා කියලා එතුමා කියන්නේ. ඒ පුජ්‍යල බලපෑම් කරා කියලා නෑ. ඉතින් මේ විශ්වාස භංගයක් ගේන්න පදනම් වෙන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඡන්දෙන් ආපු හැම මන්ත්‍රීවරයෙක් එහෙම මන්ත්‍රීවරයෙක් එහෙම අයින් කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒකට තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව තේරීම් කාරක සභාවක් දාලා තේරීම් කාරක සභාවේ ඒ ගැන කතා කරලා එතුමා වැරදිකාරයෙක් වුණොත් එතුමා අයින් කරන්න පුළුවන්.
දැන් අවසන් කරන කරුම.
ඉතින් ඒ වගේ සිදුවීමක් තියෙනවා. ඒ නිසා මගේ කතාව මම හිතන්නේ මට තිබිච්ච කාලේ අඩු වුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි. ගරු අරවින්ද කුමාර් මන්ත්‍රීතුමා විනාඩි 3යි ඔබතුමාට.
Thank you sir. இந்த நாட்டில் ஏற்பட்டிருக்கும் அசாதாரண நிலைமையின் காரணமாக ஒரு சிலர் இதனை பயன்படுத்தி அரசியல் குயில்காயும் ஒரு செயற்பாட்டை மேற்கொண்டு வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. உண்மையிலேயே இது ஒரு நாட்டிற்கு ஒரு ஆரோக்கியமான சூழலை ஏற்படுத்தாது, அனைத்து மக்களும் சுபீட்சமாக சகோதரத்துடன் வாழும் ஒரு நிலைமை ஏற்பட வேண்டும். இவ்வாறான ஒரு நிலைமையிலேதான் அண்மையிலே மதுரை மாவட்டத்திலே நான் இருக்கும் பிரதேசத்திலே ஒரு விடயம் இப்பொழுது பேசப்படும் ஒரு விடயமாக மாறிப்போயிருக்கின்றது. எல்லோருக்கும் தெரிந்த ஒரு விடயம், சுமார் ஒரு வருடத்திற்கு முன்பதாக நான் ஈரான் நாட்டின் அல்முஸ்தபா சர்வதேச பல்கலைக்கழகத்தின் அந்த கற்கை நெறிகளை எனது மாவட்டத்திற்கு கொண்டு சென்றேன். ஈரான் தூதரகத்தோடு பேசி இந்த கற்கை நெறியை நான் அங்கே கொண்டு சென்றேன். இந்த கற்கை நெறியிலே அரசியல் விஞ்ஞானம் என்ற அந்த கற்கை நெறி தான் அங்கே படிப்பிக்கப்பட்டது. இந்த கற்கை நெறிக்குள்ளே இந்து சமயம், பௌத்த சமயம், கிறிஸ்துவ சமயம், இஸ்லாம் சமயம் உள்ளடங்களாக அரபு மொழியும் சுமார் 4 வீதம் என்ற வகையிலே அது உள்ளடக்கப்பட்டிருந்தது. ஆனால் இப்பொழுது அங்கே ஊவா மாகாண சபையிலே இருக்கும் தமிழ் அமைச்சர் முத்துவிநாயகம் செந்தில் தமிழ் பிள்ளைகளுக்கு அரபு மொழியும் இஸ்லாமும் படிப்பிக்கப்பட்டது என்ற விடயத்தை தூக்கி பிடித்து உண்மைகளை மறைத்து உண்மைகளுக்கு புறம்பான விடயங்களை ஊதி பெருப்பித்து மக்களை திசை திருப்பும் ஒரு கீழ்த்தரமான அரசியல் வேலைப்பாட்டிலே செயற்பாட்டிலே இறங்கியிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அரசியலிலே போட்டி இருக்கலாம், அரசியலிலே காழ்ப்புணர்ச்சியும் பொறாமையும் இருக்கக்கூடாது. ஆனால் இந்த செந்தில் முத்துவிநாயகம் என்ற இந்த அமைச்சர் அதனை மறந்து, கனவான் பாணியை மறந்து இவ்வாறு அடாவடித்தோடத்துடன் கூடிய காடைத்தனமான ஒரு அரசியலை செய்ய முயல்வதை நான் வன்மையாக இந்த சபையிலே பதிவிட விரும்புகின்றேன். அதே நேரத்தில் இங்கே உண்மைக்கு புறம்பாக இன்னும் பல விடயங்கள் கூறப்படுகின்றது. இந்த நடவடிக்கை தொடர்பாக, இந்த பல்கலைக்கழகம் விரிவுரை தொடர்பாக அவர் என்னோடு பலமுறை பேசியதாகவும் எனக்கு அதனை நிறுத்துமாறு ஆலோசனை கூறியதாகவும் இப்பொழுது கூறி வருகின்றார். ஆனால் இந்த முத்துவிநாயகம் செந்தில் என்ற அமைச்சர் ஒரு காலமும் என்னோடு பேசியதே கிடையாது, ஒரு முறையாவது இதை பற்றி பேசியதே கிடையாது. அங்கே சொன்னதெல்லாம் தனக்கு இவ்வாறான ஒரு விரிவுரை நடப்பதே தெரியாது என்ற விடயத்தை, ஒருவர் காலமாக நடப்பது தெரியாது என்ற விடயத்தை கூறிவிட்டு இப்பொழுது அதற்கு புறம்பாக அதற்கு மாறாக எனக்கு ஆலோசனை வழங்கியதாக கூறி வருவதை நான் காணக்கூடியதாக இருக்கின்றது. இதனை நான் வன்மையாக கண்டிக்கின்றேன். அதே நேரத்தில் இதிலே 540 பிள்ளைகளின் தலையெழுத்து உள்ளடங்கி பிள்ளைகளின் தலையெழுத்தை நாங்கள் தீர்மானிக்க வேண்டியிருக்கின்றது. அவர்கள் தங்களது எதிர்காலம் வீணாகிவிடுமோ என்ற பயத்தில் இருக்கின்றார்கள், அவர்களின் கனவு சேர்ந்து போய்விடுமோ என்ற ஒரு பயத்தில் இருக்கின்றார்கள். ஆகவே அவர்களை காப்பாற்ற வேண்டிய ஒரு தார்மீக கடமை பொறுப்பும் நம் அனைவருக்கும் இருக்கின்றது என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்து நன்றியோடு விடைபெறுகின்றேன்.
සභාව කල්තැවීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව හෙට සවස එක දක්වා